මීළඟට හේෂා විතානගේ මන්තුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
සුතිගරු සභාපතිතුමනි, 2019 අයවැය දෙවනවර කියමේදී අදහස් දැක්වීමට පළමු දිනේම අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙනවා. මම හිතනවා අද මේ අයවැය ව්‍යාජය ආරම්භ කරමින් වෙනදා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ අදහස් දැක්වීම දැක්කට පස්සේ මේ රටේ මේ පිළිබඳ උනන්දුවක් තියෙන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ අයවැය ගැන මේ රටේ ජනතාවට මොකක්ද තියෙන විවේචනය, නැත්නම් මොකක්ද තියෙන අදහස කියලා. මම මේලාද විශේෂයෙන් මතක් කරලා දෙන්න කැමති කරු සභාපතිතුමනි, අපිට මතකයි 2015 වර්ෂයේ ජනාධිපතිවරණය වෙන්න ඉස්සෙල්, ඒ කියන්නේ 2014 අවසාන වෙනකොට මේ රටේ විදුලි පුටුවක් ගැන කතා කරා. මේ ප්‍රධාන මාතෘකාව වුණේ විදුලි පුටුව. ඒ වගේම ආර්ථික සම්බාධක ළඟ ළඟම මේ රටට එනවා කියන කාරණාව මේ රටේ පුංචි ගමේ මිනිහා පවා කතා කරන තැනට පත් වෙලා තිබුණා. එවැනි යුගයක් තමයි නිමා කරමින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් කරගන්න රටේ ජනතාව පෙළ ගැහුණා. හැබැයි මේ කතා ඔක්කොම අද ඔය කතා කරන මහත්තුරුන්ට අමතක වෙලා තියෙනවා. ඔවුන්ම නිර්මාණය කළා, ඔවුන්ටම ඒ තිබිච්ච අවදානමක් ගැන රට පුරා කියලා මැතිවරණ වේදිකාවල පතුරු ගැහුවේ මේකෙන් බේරගන්න මං කියන ඉල්ලීම. මේ රට හදන්න, පඩි වැඩි කරන්න, රටේ ආර්ථිකය ගොඩනගන්න එහෙම කාරණා කොහෙවත් කියුනේ නැහැ. ඊපස්සේ ගරු සභාපතිතුමනි, ජිනීවා කියලා නම කියනකොට මේසපල්ලේ රිංගුවේ දවස්වල. ජිනීවා නම කියනකොට මේසපල්ලේ රිංගුවේ අද වීරයෝ වගේ ඉන්න කට්ටිය. ඉතින් එවැනි යුගයක් අවසන් කරලා අද පස්වෙනි අය ඉදිරිපත් කරන වෙලාවේ බන්දුළු ගුණවර්ධන මැතිතුමා අන්තිමට එතුමාගේ දුවගේ උපාධිය ගැන පවා විග්‍රහ කරන තත්ත්වෙට කාලය පාවිච්චි කරලා එතුමට වෙනද එහෙම නෙවෙයි මේකේ කරුණු එකින් එක අරගෙන කතා කරා. මට මතකයි මීට පෙර වර්ෂයේ අයවැය ගැන එතුමා එහෙමයි කතා කරේ. එතුමාගේ කතා එහෙමනම් ඔය කියන ආර්ථික විශේෂඥයා එතන නම් හිටියේ, එතකොට තේරුම් ගන්න පුළුවන් අනිත් මහත්තුරුන්ගේ විග්‍රහය මොන වගේ වෙයිද කියලා. සර් අපි කියනවාද රටේ ජනතාවට හරියට දැනෙන්න මේක සීපත් කරන්න ඕන. GSP ප්ලස් එක අහිමි වෙලා තිබුණා අපේ රටට. ආර්ථිකයේ අද යම් තැනක කඩාවැටීමක් තියෙනවනම් ඒ කඩාවැටීමට මුල පෙරපු කට්ටියම දැන් ඕව රටට අමතක කරලා වෙන වෙන ප්‍රකාශ කරනවා. GSP ප්ලස් එක අහිමි වීම තුල මහා විශාල හානියක් වෙලා තිබ්බ අපි ඒක ගෙනහල්ලා මාස 6ක් යනකොට කරු සභාපතිතුමනි 150%කින් මත්සපනනේ වැඩි කරගන්න පුළුවන් වුණා. හැබැයි මේවා මා දවස ගානේ මාධ්‍ය තුල කියන්නේ දවස ගානේ රටේ ජනතාවගේ ඔළුවට දෙන්න උත්සාහ කරේ නැ. අපි රටට ආදරය කරන නායකයෝ විදියට මේක ක්‍රමක්‍රමයෙන් රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න වැඩ කටයුතු කරා. ඒ වගේම අපි කියන්න ඕන අපි මේ ආණ්ඩුව ගන්නකොට රටේ ජාතික ආදායම තියෙන 111%ට අඩු ප්‍රමාණය. දළ දේශීය නිෂ්පාදනය 122%ට 23%ට තිබිච්ච ඕවා කියන්නේ නැ මේ වීරයෝ ආර්ථික විශේෂඥයෝ කියන්නේ 122%ට 23%ට තිබිච්ච රටේ ජාතික ආදායම 11%ට අඩු කරලා තමයි ආණ්ඩුව ගත්තේ. හැබැයි දැන් අපි ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යන උත්සාහ කරනවා. මේ වෙනකොට 14.2% දක්වා ආදායම වැඩි කරගන්න, මේ ආදායම වැඩි කරගන්න නැතුව කර සභාපතිතුමනි අපි සමෘද්ධිය දෙන්නේ කොහෙන්ද? අපි මේ රටේ රාජ්‍ය සේවකගේ වැටුප් ටික ගෙවන්නේ කොහෙන්ද? මේ රටේ සහනාධාර දෙන්නේ කොහොමද? ඒ වගේම මේ රටේ මේ මහා නායකන්දරාවේ ණය ටික පොලිටික ගෙවන්නේ කොහොමද? උනා අපි ජාතික ආදායම වැඩි කරගන්න ඕන. ඒකට වැඩසටහනක් තිබුණේ නැහැ. එන්න එන්න ජාතික ආදායම අඩු වුණා. හැමදාම කරේ මාධ්‍ය තුලින් බොරු සංදර්ශන මවලා අඩුම තරමේ මේ රටේ විශ්වාස කරන මහා බැංකු වාර්තාව පවා මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ නැති දැනට පත් කරගෙන තමයි මෙතුමල්ල තමන්ගේ රාජ්‍ය පාලනය කරේ. සර් අපි කියනවා අද වෙනකොට වැටුප් පැටවීම ගැන මම දැක්ක අපේ කවුද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා පිළියන්දල පැත්තේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය. එතුමා මේ වැටු පැඩවීම ගැන මහා විශාල විවේචනයක් තමයි එතුමාගේ කතා පුරාවට ගෙනිච්චේ. හැබැයි එතුමාට මතක නැහැ රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා වෙලා අවුරුදු 11ක් ඉන්නවා. මේ අවුරුදු 11ටම රුපියල් 750යි මේ රටේ වැටු පැඩි කරේ රාජ්‍ය සේවකයාට. අපි ඇවිල්ලා තාම අවුරුදු 4යි. මේ අවුරුදු 4 වෙනකොට කරු සභාපතිතුමනි 10000ක් මූලික වැටුප එකතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ හරහා වැඩි වෙන වැටුප රුපියල් 20000 30000 වගේ වෙනවා. සාමාන්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙක් වගේ කෙනෙක් තනතුරක් ගත්තොත් එහෙම. සම මේ වැටුප් පැඩවීම මොනතරම් ප්‍රමාණයක්ද කියන එක රටේ ජනතාවට අපි උදේවස් කිව්වේ නැතුණාට රාජ්‍ය සේවකයා දන්නවා. එදා කරේ ජනතාව මුලා කරමින් රාජ්‍ය සේවකයා ඉත්තේ කරගන්න උත්සාහ කරා. රුපියල් 750යි අවුරුදු 11ට 1500 නුත් වැඩිවට එකතු කරන්න පුළුවන් උනේ. සා එහෙම කරපු ආණ්ඩුවක් එහෙම කරපු කණ්ඩායමක් අද මෙතන කෑ ගහනවා ඉඳගෙන ඉවර වෙලා රුපියල් මේ වැඩි පැඩි කිරීමට සමානව එක එක කාරණා කියමි. සා අපි කියනවා ගරු සභාපතිතුමනි මේ කට්ටිය සද්දේ දාලා කිව්වට මේ සද්දේ ඇත්ත ස්වභාවය රටේ ජනතාව තේරුම් ගන්න ඕන. අපි අද සද්දේ පොඩ්ඩක් අඩු වෙලා සභාපතිතුමනි සද්දේ දාන හාදයට පාර්ලිමේන්තුව එන්න බෑ රෙද්දක් ඇඳගෙන. මොකද අද ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡා යනවා. දැන් මිනිහට රෙද්ද ඇඳගෙන එන්න බෑ. මං හිතන්නේ තව ටික දවසක් ගිහලා රෙදි ගලවගෙන තමයි පාර්ලිමේන්තුව එන්න වෙන්නේ. සා ගරු සභාපතිතුමනි මම මේ වෙලාවේ අවධානය ලක් කරන්න කැමතියි විශ්‍රාම වැටුප් වැඩිවීම ගැන මෙතුම කතා කරා. දැන් මේක ගැන කතා කරන්නේ මේ ඡන්දය නිසා අපි ජනතාවට දෙන සහනයක් විදියට. මම දැක්කා චන්දිම වීරක්කොඩි මහත්තයාත් ඒක කියනවා. මේක මොන ක්‍රමෙන් හරි මේ රටේ ජනතාවට ඔබතුමාලාට දෙන්න තිබුණා. ඔබතුමාලාගේ කාලේ මේ දේ කරන්න උමනාවක් තිබුණේ නැහැ. උමනාවක් තිබුණත් කරගන්න බෑ. අර පැත්තෙන් ශ්‍රී ලංකන් එයාලයින් එක හූරගෙන කනකොට මීන් ලංකාවේ එක හූරගෙන කනකොට මෙහෙන් පුංචි පුංචි සෙට් එක එකතු වෙලා ගහනකොට වැඩ කරන්න විදියක් තිබුණේ නැහැ. ඒ නිසා අද අහිංසක විශ්‍රාමිකයට මෙරටේ රාජ්‍ය සේවයේ මහා කැපකිරීම කරපු විශ්‍රාමිකයට වැටුප් වැඩ කරනකොට ඒකට විරුද්ධ ප්‍රකාශ කරා. ආදායමක් එන්නේ නැහැලු චන්දිම් වීරක්කොඩි මහත්තයෙකු. ඉතින් විශ්‍රාම වැටුප් ගෙවුවන් ආදායම් එන්නේ නැහැ. පඩි ගෙවනකොට ආදායමක් එන්නේ නැහැ. ආදායම් උපයන්න ව්‍යාපාර කරන්න ඕන. ඒකට තමයි මේ රටේ අපනයනේ වැඩි කරගන්න වැඩ කරන්න ඕන. දැන් අද කතා කරපු ওই සිංහ වේශගත් මහතුරු එක්කෙනෙකුට කියන්න පුළුවන්ද පවුගේ අවුරුදු 11 මොනවද කරේ කියලා? දැන් අපෙන් අහන වොක්සගෙන් ගැන අවුරුදු 11 මොනවද කරපු එක අපනයන වැඩසටහන අපනයනේ වැඩි කරගන්න නෑ. කිසිම දෙයක් කරන්න බැරි වුණා. අද විපක්ෂ ඉඳගෙන බොරුවට තෙපුල්ලන්න උත්සාහ කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි අද මේ රටේ තීරණාත්මක අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. මේ රටේ ජනතාව හැමදාම උත්සාහ කරා මේ රටේ ජනතාව හැමදාම රවට්ටන්න උත්සාහ කරා දේශපාලනඥ සුබ සාධනය ඉස්සරහට දාලා. අපි සමහරු බලාපොරොත්තු විය ඡන්දයක් ඉස්සරහා එන නිසා මේක මැතිවරණ වර්ෂයක් නිසා සුබ සාධනය ඉස්සරහට දාලා ඉවරලා මේ අයවැය අපිත් අරගෙන යයි කියලා. අපිට එහෙම අවස්ථාවක් උනේ නැහැ. අපි රටේ දිසානතිය වෙනස් කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න, ව්‍යවසායකයන් වැඩි කරන්න, අපනයනය වැඩි කරන්න, එහෙම නැතුව රටේ ජාතික ආදායම ශක්තිමත් කරගන්න ක්‍රමවේදයක් නැහැ කියන එක තේරුම් අරගෙන මංගල සමරීර මැතිතුමා දුරදක්නා නුවණින් යුතුව ඉදිරිපත් කරපු දේශප්‍රේමී අයවැයක් ඉදිරිය අපි මේක දකිනවා. මේ අයවැයෙන් කවදාවත් විශ්වවිද්‍යාලයෙන් එළිය විශ්වවිද්‍යාලයේ අහිමි වෙන මෙරටේ ලක්ෂ 3ක උසස් පෙළ සිසුන්ගෙන් 270,000 ආසන්න පිරිසකට වෙන දේ ගැන කිසිම ආණ්ඩුවක් දක්වුවේ නැහැ. මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා මැතිවරණ පොරොන්දුවක් නම් දෙනෝ 2006 ලංකාවේ සියලුම රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් 2500ක් දෙනවා රැකියාවක් හොයාගන්න කට. 2500ක් නැහැ එතුමාගේ ඒ පොරොන්දුවත් නැහැ ඒ කාටවත් ඒක මතකත් නැහැ. ඒ නිසා ඒ වගේ නොකෙරෙන දේවල් නෙමෙයි රුපියල් ලක්ෂ 11ක් මිලියන 1.1ක මුදලක් දෙනවා පොලී රහිතව අවුරුදු 12කින් ගෙවන්න. අවශ්‍ය ඕනනම් තරුණයෙකුට අවශ්‍යතාවය තියෙනවා ව්‍යාපාරයක් ආරම්භ කරලා ඉවෙලා ව්‍යවසායකයෙක් විදිහට මේ රටේ ජාතික ශක්තිය එකතු කරන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් විදිහට මේ රටේ අවශ්‍ය සම්පත් එකතු කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ මෙවැනි වැඩසටහන් ගලා දැක්කේ නැහැ. අද උපාධිධාරීන් එළියට එනකම් බලාගෙන ඉන්නවා රැකියාවක් දෙන්න. අපි දැක්ක ඉතිහාසයේ කොහොමද උපාධිධාරීන්ට රැකියාව දුන්නේ කියලා. අර බැසිල් මහත්තයාගේ ඇට පැකට් ගෙවල් ගන්න විකුණන්න තමයි උනේ රුපියල් 15,000ක දීමනාවකට. අද උපාධිධාරියට ඒ කරපු අසාධාරණ වෙනුවෙන් උපාධියට කරපු අවමානය වෙනුවෙන් අපි විශ්වාස කරනවා උපාධිධාරීන්ට රැකියාව දෙනවා නම් දෙන්න ඕන ගරුත්වයක් ඇතුව. අපි විශ්වාස කරනවා 4,000කට දීලා තියෙනවා. මේ ලබන මාසේ අවසන් වෙනකොට 20,000කට දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ රැකියාව දෙනෝ වගේම උපාධිධාරී අතර ඉන්නවා මේ ව්‍යාපාර ශේෂ්ඨයේ ව්‍යවසායකයෙක් විදිහට මේ රටේ ඉස්සරහට යන්න මූල්‍ය ශක්තිය නැති අපේ මේ රටේ තරුණ තරුණියන් ලක්ෂ 15ක ණය මුදලක් ලබා දෙනවා පොලී රහිතව. ඉතින් මම හිතනවා මෙන්න මේවා තමයි මේ රටක් ඉස්සරහට යන්න ගේන්න ඕන යෝජනා. ඒ අවශ්‍ය යෝජනා කැටි වෙච්ච අයවැයක් නිසා අද කියාගන්න දෙයක් නැහැ. අපි හිතුවා මේකේ ගහයි. දැන් ගිය සැරේ නම් බීර් ටින් එක ගැන කිව්වා. එක එක කාරණා ගැන කිව්වා. අද කියන්න දෙයක් නැහැ. අද අයවැය ගැන කරන කතා දැක්කට පස්සේ නිකන් අපිට hina යනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තව තියෙනවා. ගම්පෙරළිය වැඩසටහනේ ගම්පෙල්ලි වැඩසටහන ගැන අපේ මිත්‍රයා කතා කරා මෙතන නෑ අපේ ආනන්ද අලුත්ගම්මගේ මහත්මයා මේ ගම්පෙල්ලි මුකුත් උනේ නෑ කියලා. එතුමාට නම් ප්‍රශ්නයක් තිබුණා. එතුමාට නම් වැඩ දික් කරගන්න බැරි වුණා. මොකද මේ හේතුව මං කියන්න හොඳ නෑ මේ උත්තරීතර ආයතනේ. හැබැයි අපි නම් සියලු දෙනා අපේ වැඩ දැන් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ ආරම්භ කරලා තියෙන ගම්පෙල්ලි වැඩසටහන මිලියන 200ක් එක ආසනයකට දීලා තියෙනවා. මේ අයවැයෙන් තව මිලියන 100ක් දීලා තියෙනවා. මිලියන 300ක් ගම්පෙරළිය වැඩසටහන හරහා
විනාඩි 2ක කාලයක් තියෙනවා.
ගම්පෙරළිය වැඩසටහන හරහා පමණක් වෙන් කළ තියෙනවා කරු සභාපතිතුමනි. නිසා මේ රටේ ජනතාවගේ පහුගිය කාල සීමාව තුළ බලාපොරොත්තු වෙච්ච සංවර්ධන කටයුතු සඵල කරන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා කියන කාරණාවක් කියනවා. මම මේ වෙලාවේ විශේෂයෙන් තව කරුණක් කියනවා කරු සභාපතිතුමනි. පාසල් හා උසස් අධ්‍යාපනය ගැන ගත්තම අපිට හරි කනගාටුයි. පහුගිය වසර දෙකක ගරු අධ්‍යාපන ඇමතිතුමා අයවැය ප්‍රකාශවලදී කිව්වා මේ ලැප්ටොප් නිසා පරිගණකයක් පාසල් සිසුන්ට ලබා දෙන්න විශාල යෝජනාවක්. මේ යෝජනාවේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න බැරි වීම ගැන අපි කනගාටු වෙනවා. අධිකරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා මේක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා නොදෙන්න තීරණය කරා. ඒක හේතු විදිහට කියලා තියෙන්නේ මේ රටේ භෞතික සම්පත් සංවර්ධනය නොවෙච්ච පාසල් තියෙනවා. ඒ භෞතික සම්පත් සංවර්ධනය නොවෙච්ච පාසල් තියෙද්දී මේ රටේ ඇයි ලැප්ටොප් යන්ත්‍රයක් දෙන්නේ කියලා මම හිතනවා. ඒක මහා විමතියට කාරණාවක්. ඒ තමයි කරු සභාපතිතුමනි, අයින්සක අපේ දරුවට ලැප්ටොප් එකකින් කරන්න ඕන වැඩේ මේ රටේ තියෙන සියලු පාසල් වල භෞතික සම්පත් සංවර්ධනය වුණාට පස්සේ ආරම්භ කරන්න යනවා. ඒක මා විහිළුවක්. සමම මම හිතනවා අධ්‍යාපනය ගැන මීට වැඩිය පුළුල්ව හිතන්න ඕන. අධිකරු ජනාධිපතිතුමාට අවබෝධය නැත්තම් කවුරු හරි කියලා දීම හරි යුතුයකමක් වෙනවා. එහෙම නැත්තම් මේ රටේ පාසල් ප්‍රජාවට වෙන්නේ, අපේ ශිෂ්‍ය ප්‍රජාවට වෙන්නේ මහා අසාධාරණයක්. ජාත්‍යන්තරයත් එක්ක තරඟ කරන්න, ජාත්‍යන්තරයට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් හදන්න නම් අනාගතේ ඔබින විදියට අවශ්‍ය තාක්ෂණය ලබා දෙන්න ඕන. අපි හිතනවා මේ කුහක කමින් ආණ්ඩුවක් තමන් කරන වැඩසටහනේ ක්‍රෙඩිට් එක දා ගනි, මගේ දේශපාලනයට ඒක හානි වෙයි, මගේ ගමනට ඒක බාධා වෙයි කියන කුහක සිතුවිල්ලෙන් ඉන්න නායකයෝ ඉදදී මං හිතනවා රටක් විදිහට ඉස්සරහට යන්න අපිට අමාරු වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, වසර 13ක් පාසල් ගිහලා එළියට යන දරුවට ඒ අවශ්‍ය ගමන මට ජමින්ද මන්තුමාගේ විනාඩි 2 කාලයක් ලැබෙනවා. ඒකත් එකතු කරගෙන මම කතාව අවසන් කරන්නම්. ඒ නිසා අවසාන වශයෙන් කියනවා ගරු සභාපතිතුමනි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යන්න, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යන්න, අපේ රටේ දරුවන්ට දුප්පත් අහිංසක දරුවන්ට අවස්ථාවක් ලැබෙනකොට මේක විහිළුවට ගත්තා. සා අපි කියනවා හැම දෙයක්ම කුහක කමින් බලන, හැම වෙලාවෙම බල තණ්හාවෙන් පෙළෙන, තමන්ගේ රටේ රට ගැන තමන්ගේ දේශය ගැන අභිමානයක් නැති නායකයෝ ඉන්නකම් මේ ගමන යන්න බෑ. අපි දැක්කා පහුගිය අන්තිම වතාවට ජනාධිපතිවරයා ඇවිල්ලා කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශය අදටත් වළංගුයි. මම හිතන්නේ එතුමාගේ ප්‍රකාශය එතුමාට වළංගුයි. අර මොකද්ද සුජාත දරුවෙක් ගැන කතා කරා. ඒ සුජාත දරුවා 2018 ඔක්තෝබර් 26 වෙනිදා අවජාතක දරුවෙක් පත් කරපු ඒ මහත්තුරුන්ට අපි කියනවා මේ රට අවජාතක තත්ත්වයට ගේන්න දෙන්න බෑ. මේ රට තව මාස 8ක් ඔබතුමාලත් එකතු වෙලා අපිට කරන් යන්න වෙනවා. හැබැයි මේ මාසට අපි යන්න සූදානම් වෙන්නේ ඔබතුමාලන් ගාන බෙරේට නටන්න නෙමෙයි, පදේට නටන්න නෙමෙයි. මේ රටට අවශ්‍ය ගමනක් යන්න, මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ගමනක් යන්න, මේ රටේ ජනතාව අපිට ලබා දීපු වගකීම ඉටු කරන්න මේ මාසට පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා මේ අයවැය යෝජනා වලින් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ අහිංසක මිනිස්සුන්ට පහුගිය අවුරුදු 4ක අපි හිර කරගෙන හිටිය ජනාධිපතිවරයාගේ හයිය නිසා කරගන්න බැරි වෙච්ච දේවල් ටික කරගන්න. ඒ නිසා දැන් අද මහා වීරයෝ වගේ කතා කරනවා මෛත්‍රීපාල මහත්තයාගේ වැය ශීර්ෂය ගැන. බය වෙන්න එපා. හරියට හරි වැඩේ කරලා තියෙනවනම්, හරියට හරි දැන හිටගෙන තියෙනවනම්, හරියට ජනතාවට ඒ දෙන්න ඕන බලාපොරොත්තු ටික දීලා තියෙනවනම්, කරපු ප්‍රකාශ සාධාරණ නම් මං හිතන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි එතුමා ප්‍රකාශ කරලා තියෙනවා අර සෝභිත හාමුදුරන්ගේ දෙන ඉස්සරහා කිව්වා මම ආයේ මේ රටේ ජනාධිපති ක්‍රමය නැති කරන්න, මම ආයේ මේ රටේ ජනතාවට වැඩ කරන්න සරල ජනාධිපතිවරයෙක් විදියට. සරල ජනාධිපතිවරයාට ගරු සභාපතිතුමනි ඔය කියන මහා විශාල වැය ශීර්ෂය අරගෙන සැප විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් කියනවා ගරු සභාපතිතුමනි, මේ රටේ මිනිස්සුන්ට කොකා පෙන්නලා එක්සත් ජාතික පක්ෂය ඇතුළු 62 ලක්ෂයක් ජනතාවට කරපු අසාධාරණ වෙනුවෙන් මේ රටේ ජනතාව හිටගන්න අවශ්‍ය තැන කාලය එනකම් බලාගෙන ඉන්නවා. අපි මේ රටේ ජනතාවගේ ජනතා නියෝජිතව විදියට මේ කරපු අපරාධය වෙනුවෙන් අපිට ලැබෙන පළවෙනි අවස්ථාවේදී ඒ වෙනුවෙන් එරී වෙන අවශ්‍ය වටපිටාව අපි සූදානම් කරගන්නවා කියන මතක් කරමින් 2019 වර්ෂ අමාත්‍යාංශයේ මංගල සමර වීරගරු අමාත්‍යවරයා මේ රටේ ඉදිරි දැක්ම පිළිබඳ අවබෝධයකින් විශේෂයෙන් මේ රටේ තරුණයා තරුණිය පිළිබඳ අවබෝධයකින් රටේ දිශානීතිය වෙනස් කරන්න ගෙන ආපු මේ අයවැයට අපේ ශක්තිය හයිය එකතු වෙනවා කියමින් මගේ කෙටි වචන කිපයක් කරා.
බොහොම ස්තුති මන්තුමා. ඊළඟට රංජිත් සමන්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුති ගරු මුරාසනේ මන්ත්‍රීතුමනි. මම සතුටු වෙනවා 2015 අගෝස්තු මාසේ ඉඳලා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන මම හැබැයි විපක්ෂයේ හිටියත් ආණ්ඩුව පැත්තෙන් කිව්වා අපි ආණ්ඩුවේ කියලා අපි කියනවා විපක්ෂේ කියලා විපක්ෂය කියන්නේ නෑ නෑ උඹලා ආණ්ඩුවේ කියලා. හැබැයි මම අද සතුටු වෙනවා 2019 වර්ෂයේ මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේ මේ රටට පාර්ලිමේන්තුවට සැබෑ විපක්ෂ නායකයෙක් ලෙස නායකත්වය දෙන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ විපක්ෂයේ සැබෑ මන්ත්‍රීවරයෙක් ලෙස කතා කිරීමේ හැකියාව පිළිබඳව මම ඇත්තම සතුටු වෙනවා. පහුගිය අවුරුදු 4 පුරාම හිටියේ ආණ්ඩුව විසින් ඇති දැඩි කරගත්ත ආණ්ඩුවේ අවස්ථා ඉෂ්ට කරන ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන කුලියට ගත්ත විපක්ෂයේ ඇඳුම් ඇඳගත්ත ආණ්ඩුවෙන් පත් කරපු විපක්ෂ නායකරෙක් සහ විපක්ෂ සංවිධායකවරිය. හැබැයි අද අපි එහෙම නැතුව පාර්ලිමේන්තුවේ සැබෑ ශක්තිමත් විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට හැකියවීම පිළිබඳව සතුට ප්‍රකාශ කරන මම මේ අයවැය කතාවට එක්කාසු වෙනවා. විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි, පසුගිය වසර 4 තුල මේ යහපාලන රජය එහෙම නැත්නම් යහපාලනේ අවසන් කරගත්ත මේ ආණ්ඩුව පහුගිය අවුරුදු 4 පුරාම ආර්ථික සැලසුම් වැඩපිළිවෙළ හයක් ඉදිරිපත් කෙරුවා. ඒ ආර්ථික සැලසුම් හයේම වැඩපිළිවෙළේ අවසාන ප්‍රතිඵලයේ හැටියට අද රටට ලැබිලා තියෙන්නේ මිනිසුන්ට තුන් වේලක් කන්න නැති, ඉගෙනගත්ත තරුණයන් රැකියා නැති, ගොවියාට පොහොර ටික නැති, ලෙඩර බෙහෙත් නැති අමු කාන්තාරයක් වගේ රටක් අද අවුරුදු 4ක් අවසානයේ මේ පාලක විසින් රට ප්‍රදානය කළා තියෙනවා. ඒ නිසා අද මේ වන විට එදා 2014 ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය අත්පත් කරගත්ත චීනය හැරුණාට පස්සේ දෙවැනි තැනට ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය වාර්තා කරපු ශ්‍රී ලංකාව මේ වන විට ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය වෙච්ච 3%, ආර්ථික වර්ධන වේගයේ 3% වාර්තා කරන රට බවට පත් වෙලා තියෙනවා. මාලදිව නිසා බංගලාදේශය ශ්‍රී ලංකාවට වැඩි එහාට ගිහිල්ලා තියෙනවා. මේක තමයි ආර්ථික ඔස්තරලා එකතු වෙලා ඒගොල්ලොම කියන විදිහට ආර්ථික සැලසුම් හයක් ඉදිරිපත් කළ දින 100 ශනික වැඩපිළිවෙළ ස්ථාවර රටක් මෛත්‍රී පාලනයක් රට හදන අපේ වැඩපිළිවෙළ අගමැතිතුමාගේ එකයි ජනාත්මාගේ එකයි ඉදිරිපත් කළ අවසානයේ ඉදිරිපත් කළ තියෙන්නේ රට හිමි වෙලා තියෙන්නේ අලි අගිල්ල දියුල් ගෙඩියක් වගේ කිසිම මොකවත් නැති සංවර්ධයක් පුස්සක් නැති රටක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. එනිසා මෙන්න මේ தත්ත්වය තුළ මේ ඉදිරිපත් කළ රාජ්‍ය ආර්ථිකය සම්පූර්ණ විනාශ කළා. රට විනාශ කරලා අවසානයේ මංගල සමරවීරගරු මුදල් ඇමතිතුමාගේ අයවැයක් ඉදිරිපත් කරුවා. එනකොටම උස්සලත් පෙන්නවා මෙන්න මේක තමයි තියෙන්නේ කියලා. අපිත් බලන්න හිටියා බොහොම හොඳ දේවල් ඇති කියලා. ආණ්ඩුවේ මැති ඇමතිතුරු එක එක කතන්දර කිව්වා ඉස්සෙල්ලා. ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍යවල දිගින් දිගට කිව්වා ගොවියාට නොමිලේ පොහොර ප්‍රශ්නාර්ථයක්. අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා කාබන් බද්ද වහම අහෝසි ප්‍රශ්නාර්ථයක්. මේක හොඳ හොඳ යෝජනා ගිනාවා. හැබැයි මංගලසිරි ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරනකොට ඒ කියපු කිසිවක් ඒ තුල අඩංගු වෙලා තිබුණේ නැහැ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මේ අයවැය ලේඛනයේ තුල
මන්ත්‍රමා මූලාසනයට හේෂ විතාන මන්ත්‍රමා පැමිණි.
ගරු මන්ත්‍රීතුමා කතා කරා.
ඔව් සිටි. ගරු මන්ත්‍රීතුමනි, මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ අයවැය ලේඛනය ගෙනීමට පෙර ආතුව 2018 වර්ෂයට මුදල් අමාත්‍යාංශයේ මේ මුදල් අමාත්‍යවරයා මේ එහා පැත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරු සහ නිලධාරීන් විසින් ඉදිරිපත් කරපු අයවැය යෝජනා වලින් 100% ඒ වර්ෂය තුල සාක්ෂාත් කරගෙන හැකියුවාද? අයවැය අධීක්ෂණ මණ්ඩලයකින් ඒ කාර්යාංශයක් තියෙනවා. ඒ අයට ඇමතිවරයාට හෝ නැත්නම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහකාර ලේකම්වරුන්ට කියන්න පුළුවන් ද 2018 අපි සැලසුම් කරපු අයවැය යෝජනා කීයක් මේ වර්තමාන ආණ්ඩුවෙන් ඒවා සාර්ථක කරගත ඉෂ්ට කරාද කියන එක. නිකම්ම නිකම් පුස්සක් මේ අයවැය යෝජනා ගැන ගෙවල් මෙච්චර හදනවා, අපි තරුණයින්ට මෙච්චර රැකියා දෙනවා, කසාද බැඳ නැති අයට බන්දල හරි ගෙවල් හදන්න සල්ලි දෙනවා, වැසිකිලි මෙච්චර හදනවා, එහෙම සුරංගනා කතා ටිකක් කිව්වා ගියසරේ අයවැය වෙලාවේ. ඒවැන් කොච්චර යෝජනා ටිකක් අද වෙනකොට ඉෂ්ට කරන්න පුළුවන් වෙලා තියෙනවද කියන නිලධාරි මහත්වරුන් නැවත නැවතත් සොයා බැලිය යුතුයි. එහෙම නැතුව නිකන් ලියලා දීපු දෙයක් මෙතන එලා කිව්වට මේක අයවැයක් වෙන්නේ නැහැ. ඊළඟ එක ගරු මන්ත්‍රීතුමනි මූලාසනයේ සිටින ගරු මංගල සමීර මුදල් නැමැතුවා මට මතක එදා කිව්වා ගියා වේදී වේගෙන් බියර් මිල අඩු කරා. බියර් සඳහා අය කරන මුදල අඩු කරලා බියර් මිල අඩු කෙරුවා. බියර් මිල අඩු කරන අපි අහුවා ඇයි මේ බියර් මිල අඩු කරන්නේ? ඒ සරේ කිව්වා ජනතා විසමත්පන් සඳහා යොමු වීමේ ප්‍රවණතාවය වැඩි. ඒ නිසා අපි බියර් මිල අඩු කළා ජනතාව බියර් බොන්න පුරුදු කරන ජනතාවගේ සෞඛ්‍ය හිතසුව පිණිස කියලා. මේ සරේ අයවැයේදී බියර් කෑන් එකකට රුපියල් 67ක් වැඩි කරනකොට, බියර් මිලිලීටර 750 බෝතල් රුපියල් 67ක් වැඩි කරනකොට, ගල්ලරක් වරන අනිත් ඔක්කොම අරක් වල මිල වැඩි කරනකොට නම් මොකද්ද මුදල් ලැබෙත්තුමා කියන්නේ? ඒ ගැන කතාවක්වත් නැහැ. ඒතර ජනතාවගේ සෞඛ්‍ය වෙනින් හිතලාද මේ ආණ්ඩුව බියර් මිල අඩු කරලා? ඇත්තටම මේ අයවැය ජනතාවට විස අඩු කරන්න, ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජාතියක් හදන්න ඉදිරිපත් කරවයක් නෙමෙයි. මේක ජනතාවට විස පොවන අයවැය. මංගල ශ්‍රම ලැබෙත්තුමා ඉදිරිපත් කළේ ගිය අවුරුද්ද කියපර හාත්මසි වෙනත් මේ සැරේ. ගිය සැරේ හයිබ්‍රිඩ් වාහනවල බඩ වැඩි කෙරුවා. ඊට ඉස්සෙල්ලා කිව්වා පරිසර හිතකාමී පරිසරයක් ඇති කරන්න අපි වාහනවල හයිබ්‍රිඩ් වාහන මිල අඩු කරනවා කිව්වා. ගිය සැරේ වැඩි කෙරුවා. මේ සැරේ ආයසරයක් මිල අඩු කරනවා කියලා. මේක අන්ධබූත ජාතිකේ වගේ. මේ මුදල් අමාත්‍යාංශයත් මුදල් ඇමතිරියත් ආණ්ඩුවත් හරියට අන්ධයෝ හත් දෙනා ඇතාගෙන නිර්වචනය කෙරුවා වගේ මේක එක සැරයක් කියන්නේ අනිත් සැරේ කියන්නේ. එකට එකක් වෙනස් කතා කියනවා. ගිය 2018 කියපුට වැඩිය 2019 කතන්දරය බොහොම වෙනස්. ඒ නිසා කිසිම ගැළපීමක් නැති
කිසිම මන්තුමාර්තා විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ගරු මන්තුමා මම අශෝක ප්‍රියන්ත මන්තුමා සහ අරුන්දික ප්‍රනන්දු මන්තුමා ඉන්නයි කියලා දැනුම් දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ආකාරයට ගරු මන්ත්‍රීතුමනි කිසිම ඇත්තරම තේරුමක් ගැළපීමක් නැහැ යනේන කිසිම හරයක් නැතුව ඉදිරිපත් කරපු නිස්සාර අයවැයක් ලෙස මම මේ අයවැය දකින්නේ. ඒ වගේම දැන් මම විශේෂයෙන් මේ අයවැය වார்த்தාවේ 38 වෙනි පිටුවේ කියලා තියෙන අධිවේගී මාර්ගවලින් අයකර බද්ධ වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒතර මේ අධිවේගී මාර්ගවලින් අයකර බද්ධ වැඩි කරනකොට හැබැයි මෙතන අද දවස පුරාම කතා කරපු බොහෝ මන්ත්‍රීවරු කිව්වේ, මැති අමාත්‍යතුමන්ලා කිව්වේ, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව රාජපක්ෂ හොරකම් කළා දින 52 මහ හොරකම් ටිකක් කරලා ආර්ථිකය නතර වුණා, මොකක් කරන්න බෑ කියලා. අධිවේගී මාර්ගය එදා පහුගිය එක්සත් ජනතා නිදහස් සඳහන ආණ්ඩුව හදන්න නැත්තම් හැදුවේ නැත්තම් අද ඔය වැඩි කරගන්න බදු ටිකවත් වැඩි කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක මතක් කළා කියලා. එදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ජනතා විමුක්තිගේ නායකයා අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වේ හම්බන්තොරේ ඇඹුල්තියලුවේ මුදවපු කිරිගෙන් හදලා තියෙනවායි කිව්වා. අධිවේගී මාර්ගයක් දෙහිවල ගුවන්පාල වලින් යන බැග කඩාවැටෙනවා කිව්වා. එහෙම කියපු ජනතා විමුක්තිනේ මන්ත්‍රීවරුත් ඉද්දි අද දවසේ අධිවේගී මාර්ගයේ ගාස්තු වැඩි කරන ආණ්ඩුව යෝජනා කරලා තියෙනවා. අපි හිතනවා මේ ආණ්ඩුව මූණ දෙන දෛවයේ සරදමක් කියලා. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි මේ අයවැය වාර්තාවේ 7 වෙනි පිටුවේ මහා අරුම පුදුම කදිම යෝජනාවක් තියෙනවා. ගරු මුදල් ලැබතුමා ප්‍රකාශ කරලා තියෙනවා මේ අයවැය ලේඛනයේ තියෙනවා. ඒක එතුමා ප්‍රකාශ කරලා තියෙනවා 7 වෙනි පිටුවේ මේ රටේ ටයර් නිෂ්පාදනයේට රටතුල ටයර් නිෂ්පාදනයේ සඳහා සහ රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් කිරී හිගම් ප්‍රධාන ගැටලුවක් වී පවතිනවා. මේ සඳහා රබර් අලුතින් වගා කිරීම සහ නැවත වගා කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් දෙගුණ කරමින් දැනටමත් රුපියල් මිලියන 800ක් වෙන් කර ඇත කියලා උඩ පැනලා කිව්වා. හයියෙන් කිව්වා. හැබැයි ගරු මුදල් ඇමතුමා නොදන්නවා වෙන්න පුළුවන්. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාතු සහකාරලේකම් නිලධාරීන් නොදන්නවා වෙන්න පුළුවන්. මේ රට තුල රටට අවශ්‍ය රබර් කිරි නිෂ්පාදනය කරන අවශ්‍ය කරන රබර් වගාව තියෙනවා රටේ. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මොකක්වත් නෙමෙයි. අද රබර් වතුල අස්වැන්න නෙලන්නේ නැහැ. රබර් කිරි කපන්නේ නැහැ. මේ යහපාලන ආණ්ඩුව ආවත් හරි අවුරුදු 4කින් මේ රටේ රබර් ගොවියා රබර් ගහට රබර් පිහක් කිරි පිහක් පෙන්වුවේ නැහැ. රබර් කිරි එදා රුපියල් 2013 රුපියල් 685 තිබ්බ රබර් කිලෝ එක. අද වෙනකොට මිල අඩු වෙලා තියෙනවා රුපියල් 210ට. රුපියල් 210 රබර් මිල අඩු වෙලා තියෙද්දි ගරු මන්ත්‍රීතුමනි, ඒ වැඩ කරන කම්කරුවෝ ඒ වෙළඳ ව්‍යාපාරේ රබර් ආශ්‍රිත කර්මාන්තයේ සම්පූර්ණ කඩාගෙන හැල්ලා කිරි කපන තැන ඉඳලා නැවට රබර් සීටික පටවනකම් ඒ වෙච්ච ඒ කර්මාන්තය නියලා හිටපු සියලු දෙනා අද දිලින්දන් යාචකයන් බව පත් කළා. රටේ කිසිම රබර් ගහකින් කිරි කපන්න නැති තත්වයක් තුළ රුපියල් මිලියන 800ක් රබර් වගාව නැවත වගාව සහ අලුතින් වගා කිරීම දාය යොමු කරනවා මිලියන 800ක්. මේක මහ විහිළුවක්. එක්කම මේ ඇමතුමා සහ නිලධාරී රබර් කියන්නේ මොනවද කියන්නේ දන්නේ නැහැ. රබර් ගොවියා ඉන්නවද උන්නවද මොනවද කියන්නේ දන්නේ නැහැ. මේක බොරු ආලවට්ටම් යෝජනා දාලා මිනිස්සු රවට්ටන රට රවට්ටන්න හදන්නේ. ඔබතුමා ජීවත් වෙන රත්නපුරේ මම ජීවත් වෙන රත්නපුරේ අපිට කියන්න පුළුවන් ද ගරු මන්ත්‍රීතුමනි, රත්නපුරේ රක්වානාසෙනි වතුගිය රබර් කිරි කපනවද කියලා? කපන්නේ නැහැ. එහෙම මේ කරන්න තියෙන්නේ රබර් සඳහා නියමිත මිලක් ලබා දීමට රජ වැඩ කටයුතු කිරීමයි. ඇයි ස්ථාවර රටක් මෛත්‍රී පාලනයක් උඩක් දාගෙන කිව්වේ රුපියල් 350ක රබර් සඳහා සහතික මිලක් දෙනවා කියලා? කොහොම සහතික මිල? අගමැතිවත් කතා නැහැ, මුදල් ලැබෙද්දිත් කතා නැහැ, ආණ්ඩුවත් කතා නැහැද රබර් වල දෙන 350 සහතික මිල ගැන? මෙන්න මේ ආකාරය තමයි මේ අයවැය ලේඛනයේ තියෙන ව්‍යාජ භාවය. ඊළඟට ගරු සභාපතිතුමනි, තවත් වෙන 37 වෙනි පිටේ 35 වෙනි වගන්තියේ තියෙනවා වතුකම්කරු ජනතාවගේ පරිවැඩි කිරීම සඳහා තේපාලක මණ්ඩලයේ සමග සාකච්ඡා කරනු ලැබේ කියලා. මම ආණ්ඩුව පක්ෂ ගරු මන්ත්‍රීමා ඉල්ලීමක් කරනවා මේක කියවලා බලන්න. තේපාලක මණ්ඩලයේ සමග සාකච්ඡා කළා වතුකම් කරන් රුපියල් 1000 වැඩි කරනවා කියලා. මට තේරෙන්නේ නැහැ මේක. මොකද්ද තේපාලක මණ්ඩලෙත් එක්ක සාකච්ඡා කරන්නේ? ඒතර තේපාලක මණ්ඩලෙත් එක්ක අතර පොල්ලොත් වැඩ කරන කමරෝන් වැඩි කරන්නේ. රබර් වත් වැඩ කරන මිනිහෙක් වැඩි පරිදි කරන්නේ. අපනායන බෝගෝකාරණ ගෝවියක් වැඩි පරිදි තේපාලක මණ්ඩලෙත් එක්ක සාකච්ඡා කළා. මේවත් කවුරු හරි අගමැති මේ ඇමතුමාට ලියලා දුන්නා. ඇමතුමා මෙතන වෙලා කිව්වා මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් මට පැහැදිලි කරලා කියන්නේ නැහැ මෙන්න මේක හිඳයි අපි තේකපාලක මණ්ඩලෙත් එක්ක සාකච්ඡා කරලා මේ වැටුප් වැඩි කරනවා කියලා තීන්දුවක් ඒ කියන කඩිනමින් මේ වතුකම් කරුවන්ගේ පඩි වැඩි කරන්න තේපාලක මණ්ඩලෙත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු යන්නේ කොහෙද ඇහුවන් ගරු මන්ත්‍රීතුමනි මල්ලේ පොල් මේ අයගේ වார்த்தාවේ ඇතුළත් කියලා තියෙන යෝජනා. ඊළඟට 31 වෙනි පිටුවේ සඳහන් කළ තියෙනවා අයවැය වார்த்தාවේ සමෘද්ධිලාභීන් සඳහා රුපියල් 30000ක මුදලක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා කියලා. මේ තියෙන්නේ ගරු කතානායකතුමනි, සමෘද්ධිලාභීන් විසින් සැලකියදු අරමුදලක් සමෘද්ධි බැංකුවේ අනිකුත් බැංකුවල දැන්ට තැන්පත් කර ඇත. සමෘද්ධිලාභීන් එයින් අවම ප්‍රතිලාභයක් ලබන අතර මුදල් ආපසු ගැනීමට අවස්ථාවක්ද නැත. නමුත් මෙයා ඔවුන්ගේ මුදල්. එම නිසා සියලුම සමෘද්ධිලාභීන් හට අනිවාර්ය ඉතිරි කිරීමේ ගිණුමෙන් රුපියල් 30000ක් දක්වා මුදලක් මේ වසරේ අප්‍රේල් හා නොවැම්බර් මාස දෙකේදී වාරික දෙකකින් සිංහල හින්දු අලුත් අවුරුදා නත්තල් උත්සවය සඳහා ලාභාංශයෙන් ආපසු ගැනීමට අවසර දීම යෝජනා කරනවා. එතකොට ගරු මන්ත්‍රීතුමනි, සමෘද්ධිලාභීන්ගේ ගිණුමෙන් රුපියල් 30000ක් ලබා දෙන යෝජනා කරන මේ ආණ්ඩුවම නේද රුපියල් 10000ක් සමෘද්ධිලාභීන්ගේ මුදල් වලින් නිවාස ණයක් සඳහා රුපියල් දෙන්න කැබිනට් තීරණයක් අරගෙන පළවෙනි රුපියල් 2500 දුන්නා කියලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා උසාවි ඉස්සරහට හිරගෙදර දැක්කගෙන ගියේ. මේක මූල්‍ය අවභාවිතාවක් නේද? 10000ක් දෙන එක වැරදි නම් 30000ක් දෙන එක කොහොම වෙයිද? මේවා දැන් සියල්ල අමතක කරලා කටයුතු කරනවා, කතා කරනවා, යෝජනා ඉදිරිපත් කරනවා. එහෙමනම් ඉදිරි කාලයේදී මේ 30000 දෙන්න අනුමත කරන ඇමතිවරයා සහ එතන යෝජනා කරන අසංග නිලධාරීන් සියලු දෙනා ඔය හදපු FCID එක විශේෂ අධිකරණ ඉස්සරහට යන්න සිද්ධ වෙනවා නේද? ස්ථිර වශයෙන්ම අපි මතක් කරනවා, ගරු මන්ත්‍රීවරුනි අපි මතක් කරනවා, නීති විරෝධී නීත්‍යානුකූල නොවන නියෝග වලට අසංග කරන නිලධාරීන්ට ඉදිරි කාල සීමාව තුළ මොන මට්ටමේ හිටත් ස්ථිර වශයෙන්ම අපේ රජයක් ඇද්ද ඔය පිහිටපු අධිකරණ ඉස්සරහට ගෙනියනවාමයි. අපි වගේම කිසිසේත්ම මූල්‍ය වංචා විමර්ශන කොට්ටාසේ අහෝසි කරන්නේ නැත. විශේෂ අධිකරණ අහෝසි කරන්නේ නැත. ඒ අධිකරණ වලට මේ ඉන්න කට්ටියම ගෙනියන්න මේ නිතරම වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. එදා හොඳයි, එදා නරකයි, අද හොඳයි. මෙන්න මේ නිසා ඔව් 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 කල්ලේ ටික අපි බලමු අන්තිමවා. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, තවත් දැන් ඔබතුමාගේ අදහස් දක්වමින් ඔබතුමාත් කිව්වා ඉතාම අවාසනාවන්ත ආකාරයට මේ රජයේ ප්‍රධාන බලාපොරොත්තුවක් වෙච්ච පාසල් සිසුන ගරු අකිල විරාජ් කාර්යෝසම් අධ්‍යාපන ඇමතිතුමා දීපු පොරොන්දුවක් අනුව ටැබ් ලබා දීමේ උත්සාහයක් තිබුණා. ඒ නතර වුණා කියලා. හැබැයි ගිය අවුරුදු වල රුපියල් මිලියන මට මතකද 16000ක 160000 අපි මේ සඳහා වියදම් කරනවා කියලා මේ අයවැය මේ පාර්ලිමේන්තු අයවැයේදීම බොහොම උදාරම්ම කිව්වා. සාමාන්‍ය පෙළ උසස් පෙළ ළමයින්ට නෙමෙයි ගුරුන්ට ටැබ් දෙනවයි කිව්වා. එහෙම කිව්වා සල්ලි වෙන් කරුවා. අධ්‍යාපනයේ 6%ක් වෙන් කරනවායි කිව්වා. එදා විශ්වවිද්‍යාල කතිකාරවරුන්ගේ සංගමයේ ආචාර්යවරුන්ගේ සංගමයේ පෙළපාලිගේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පෙළන්නේ 60%ක් අධ්‍යාපනය වෙන් කරනවා කියලා. ටැබ් වලට මෙච්චරයි කිව්වා. ගාන හදලා පෙන්නනවා මෙන්න මෙච්චර මුදලක් වෙන් කළා තියෙනවා. අද ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට ඔබතුමාටම ප්‍රකාශ කරන්න සිද්ධ වුණා ටැබ් පරිකණක දීම අපිට කරගන්න බැරි වුණා කියලා. අපිට අදාළ නැහැ අගමැතිවරය වෙනත් නැත්වද ජනාත්මා වරද්ද අපිට වැඩක් නැහැ ඒවා. අගමැති කියන්නේ ජනාධිපතිනේ කැබිනට් මණ්ඩලය කියන්නේ ආණ්ඩුව. අගමැතිගේ අයවැය ජනාධිපතිගේ අයවැය මුදල් ඇමතිගේ අයවැය අයවැය දෙක තුනක් නැහැ. මේක ආණ්ඩුව. මේ රාජ්‍යයේ නායක මෛත්‍රීපාල සිරිසෙන ජනාත්මා. මේ රාජ්‍යයේ අගමැතිර රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපි ඉන්නේ විපක්ෂේ. ඒ නිසා කාට කාටවත් අත දික් කරලා වැඩක් නැහැ මේකේ. ජනාත්මා කිව්වනම් පාසල්වල භෞතික සම්පත් අඩුපාඩු මේක දෙන්නේ එක සුදුසු නැහැ කියලා අපි හිතනවා. අපිත් කියන එක හරි කියලා. ඔබත් මමත් නියෝජනය කර රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික පාසල් කීයක?
හරි, ගරු මරික්කර මන්තුමා,
මේ දැන් මෙතුමා දැන් කියනවා මේ ජනාධිපතිතුමා ඒ කරපු වැඩේ හරි කියලා ඉවරලා. එතුමා ඊට කලින් මාධ්‍ය මගින් ප්‍රකාශයක් කරා ජනාධිපතිතුමායි මහින්ද රාජපක්ෂ මහතා එකතු වුණොත් එතුමා සිය දිවිහානි කර ගන්නවා කියලා. දැන් මොකද්ද ඒක කියන්නේ කියලා?
මොකද්ද ඒකේ තියෙන පොයින්ට් එක කියන්නේ? මොන පොයින්ට් එකේ තියන්නේ ඔහු? පොත බලන්න, පොත බලන්න. හරි හරි. එතකොට ගරු මන්ත්‍රීතුමනි, දැන් ජාතික පාසල් 353ක් තියෙනකොට 382ක් තියෙනකොට ඒ ජාතික පාසල් 380ෙන් 353කට අද වෙනකන් විදුහල්පති රූපත් කරන්න බැරි වෙලා තියෙනවා. සමහර ජාතික පාසල් වල විදුහල්පති රූපවට ඉන්නේ පළාත් පාසලේ විදුහල්පති දුරේ දරණෙක් කෙනා ජාතික පාසලේ ප්‍රින්සිපල් හැටියට ඉන්නවා. ඒක එතුමන්ලගේ වැරද්දක් නෙවෙයි. ආණ්ඩුවට පුළුවන්කමක් තිබිලා නැහැ ජාතික පාසලේ ප්‍රින්සිපල්වපත් කරගන්න විදුහල්පතිරපත් කරන 90%කට විදුහල්පතිරපත් කරන්න බැරි වෙච්ච අධ්‍යාපන අමාත්‍යාංශය දැන් කියනවා පිටරට යන ළමයට සිස්සත්ත දෙනවයි කියලා. හැබැයි මේ ආණ්ඩුව තවත් අවුරුදු 5ක් ඇත් තිබිලා තිබත් ළමයි කොච්චර විභාග පාස් වෙයිද කියන එක සම්බන්ධව ලොකු බරපතල ගැටලුවක් තියෙනවා අපිට. මෙන්න මේ විදිහේ කිසිම තේරුමක් නැති ජනතාව රවට්ටන ආලවට්ටම් කතා දාපු අයවැයක් හදලා මෙතන ඉදිරිපත් කළ ඊළඟ එක දැන් බලන්න. අපි කවුරුත් මන්ත්‍රීවරු හැටියට වාහනයක් පාවිච්චි කරනවා. නැත්නම් ගෙදරක වාහනයක් තියෙනවා. දැන් එතකොට මේ වාහනේට දුම්බද්දක් ගහනවා. දුම් විමෝචන සහතිකයක් ගන්නවා. ඒකටත් ගන්නවා. දැන් අලුතෙන්ම ගහලා කාබන් බද්ද ගහලා ඒකටත් සල්ලි ගන්නවා.
ඔතුමා තා විනාඩි දෙකකින් කාලය
අවශ්‍යයි. එතකොට මේ කාබන් බද්ද ගහන එක මේක අය කරන එක වැරදි කියලා කියන්නේ මම නෙවෙයි ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙච්ච නියෝජ්‍ය අමාත්‍ය ගරු අජිත් පෙරමැත්තමා කියනවා මේක වැරදි, මේක අය කරන්න එපායි කියලා. හැබැයි අජිත් පෙරමැත්තමා එහෙම කියනකොට ආණ්ඩුව පැත්තෙන් ඒක අය කරුවේ නැහැ. ඒක අයින් කරුවේ නැහැ. හැබැයි කවුරුත් කියන මේ අයවයි හොඳයි කියලා. මම කියන්නේ මේ විදිහට මිනිස්සු සූරගෙන කරන, මිනිසුන් නැති කරන මෙන්න මේ වගේ අයවයක් තමයි දැන් මේ ඉදිරිපත් කරන දේ. ඊළඟට බොහොම උදාරම්ම කිව්වා අවුරුදු 25ක් යනතෙක් ගෙවන්න අලුත කසාද බඳින අයට මිලියන 10ක ණය මුදලක් දෙනවයි කියලා. ඒ ණය මුදල දෙනකොට ඒකේ තියෙනවද රජයේ සේවකෙන මෙන්න මේ වැටුප් පරිමාණයෙන් උඩ, පෞද්ගලික සේන මේ වැටුප් පරිමාණයෙන් උඩයිද? එහෙම කිව්වේ නැහැ. බඳින ඔක්කොටම දෙනවා කියලා තමයි මෙතන අදහස ආවේ. හැබැයි බලනකොට මේක රජයේ හෝ පෞද්ගලික සේවය කරන්න ඕන. රුපියල් හටදාහක් හැත්තදාහක් තමන්ගේ වාරිකය ගන්නකොට රටේ සාමාන්‍ය ණය සම්මතය තමයි සියයට තමන් උපයන ආදායමෙන් 140ක් තමයි ණය සඳහා ගෙවන්න යොමු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අනිවාර්ය රුපියල් 60000 ගෙනවන 150000කවත් මාසික ආදායමක් ලබන පවුලක් විය යුතුයි. ඉතින් මේ ආකාරයට මේ ණය මුදල කී දෙනෙකුට දෙන්න පුළුවන් වෙයිද? ඊළඟට අවුරුදු 25ක් ගරු සභා ගරු මන්ත්‍රීතුමනි මේ මටත් ලියුමක් ආව පහුගිය දවස්වල ඔබ විසින් ලබාගත් ණය මුදලේ බැංකු පොලිය වෙළඳපළ මිල උච්චාවචනය වීම මත බැංකු පොලිය වැඩි කිරීමට තීරණය කර ඇතිව සතුටින් දැනෙන්නෙමක ලියුමක් ආවා. ඉතින් මම වැඩි පිටු ගේපුව ගෙන මම ණය ගත්තානේ ඒක හින්දා. හැබැයි දැන් මේකේ තියනවාද අවුරුදු 25ක් වෙනකන් 7 දක්වා දිගටමයි කරනව නෑ වෙළඳපළේ මිල නෙමෙයි පොලිය අනුපාතය වැඩි වෙනවා.
කාලය අවසන්.
මෙන්න මේ විදිහට ජනතාව රවටන අයවැයක් ගෙනහල් තන මේ අයවැයට අපිට ගන්න බැරි බව ප්‍රකාශ කරන අතරෙම අවසාන වශයෙන් මම කියනවා ගිය අවුරුද්ද ඉදිරිපත් කෙරුවා ගරු මන්ත්‍රීතුමනි නීල හරිත අයවැය. හැබැයි දෙසැම්බර් මාසේ වෙනකොට නීල වැටුණා හරිත විතරක් ඉතුරු වුණා. දැන් ඉදිරිපත් කළේ තියෙනවා එන්ටර්ප්‍රයිස් අයවැය. මට අවසාන වශයෙන් කියන්නේ මේ එන්ටර්ප්‍රයිස් අයවැය අවසාන වෙන්නේ යන්ටර්ප්‍රයිස් අයවැයක් වෙලා බොහොම
ස්තුතියි. සුතේ ගරු මන්ත්‍රීතුමා මීළඟට චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
ගල වුණාසන උඩ මන්ත්‍රීතුමනි ඓතාමත්ව සතුටු වෙනවා එක්සත් ජාතික පෙරමුණේ හැටියට ඉදිරිපත් කරන මංගල අයවැයට අදස් ටිකක් ඉදිරිපත් කරන අවස්ථාවක් ලැබීම පිළිබඳ. ඊට ප්‍රථම මට කලින් වාදයට එක්වෙච්ච අප හිතවත් අපේ රංජිත් ජොයිසගරු මන්ත්‍රීතුමා කොඳ කෙලින් තියෙන වැනේනේ නැති විපක්ෂයේ කාර්යභාරය හරියට ඉෂිද්ධ කරනවායි කියන කාරණේ එතුමා ප්‍රකාශ කළා. මම සතුටු වෙනවා ඒ වචනේ පරිසමාප්තත්වයෙන් දමුණාසරට ක්‍රියාත්මක කරන්න පුළුවන්. අර මන්ත්‍රීතුමනි අද එදා අපි කියපු ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දවසකට 150,000ක් වියදම් කරා. දැන් අද 130,000ක් වෙන් කරන් කියනවා. තමුණාසලා විපක්ෂයේ හැටියට එකතු වෙනවද? ඒක වැරදි කියන්නේ කියලා අපි අහනවා. අපි සතුට වෙනවා තමුණාසලා කොන්දක් තියනවනම් ඇවිල්ලා ඒක වැරදි කියන්න පුළුවන් වැඩපිළිවෙල කියන්න මේ සභාවේ. හැබැයි අද මේ සභාවේ පේනකොට තමුණාසෙ විතරයි. තමුණාසෙ විතරයි ඉන්නේ. ඒ නිසා අපි දන්නවා තමුණාසලාගේ කොන්ද කොහොමද කියලා. තමුණාසලාගේ කොන්ද තමුණාසලාගේ අරමුණු වෙනුවෙන් විතරයි. තමුණාසලාගේ පැවැත්ම වෙනුවෙන් විතරයි කටයුතු කරන්නේ. සමුළුසලේ මන්ත්‍රී තුමුණ එළියට ගියා. සා මම විශේෂයෙන්ම එතුමාලා මොනවද කරේ කියලා අහනවා. මොනවද කරන්න කියලා අහනවා. හැබැයි මේ අයවැයේ කරන දේවල් ගොඩාක් බොහොමයක් තියෙනවා. ඊට කලින් ඉතා වැදගත් දෙයක් විපක්ෂයේ වෙනුවෙන් විපක්ෂයේ කණ්ඩායම වෙනුවෙන් කරලා තියෙනවා කියලා අමලසුනේ මන්ත්‍රීතුමන මට මතක් වුණා. මේ රැෂිෂේ 121 අත්හැර දමන ලද්ද බල්ලන් සදා වන්දනීයකරණය සඳහා ජලවීතිකා පාලනය කිරීම සඳහා මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. නිසා බය වෙන්න දෙයක් නැහැ. පිස්සු බල්ලෝ වගේ කෑ ගහන උදවිය සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදනත් මේ අයවැයෙන් මංගල ඇමතුම වෙන් කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී විපක්ෂයේ ඔය කෑ ගහන කණ්ඩායමුත් මේ සඳහා වැඩපිළිවෙලෙන් මුදල් ටිකක් යොදවන්න හැකියාවකුත් ලැබෙනවා. අර මුනුසනේ මන්ත්‍රීතුමනි අපිට 2019 අයවැලේකනේ සඳහා ඉදිරිපත් කරන්න තිබුණේ 2018 නොවැම්බර් මාසෙ. අපිට ඒක ඉස්සසිද්ධ කරන්න බැරි වුණා. ඒ නිසා අපිට අතුරු සම්මත ගිණුමක් තමයි මුලින්ම ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. සමන් හිතනවා මේ 2019 අයවැලේකනේ ඉදිරිපත් කිරීම මේ වර්ෂයට ඉතිහාසයට එක් වෙනවා. අපි එක් අතකින් ඉදිරිපත් කරලා තියෙන ඒ අයවැලේකනේ විසර්ජන පනතට තවත් පනතක් අද මුදල් පනතත් සම්මත වුණාට පස්සේ මුදල් පනත් දෙකක් එකතු කරලා තමයි මේ අවුරුද්දේ කටයුතු කරන්න අපට සිද්ධ වුණේ. ඇයි මේව සිද්ධ වුණේ කියන කාරණේ මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් මුනුසනේ ගරු මන්ත්‍රීතුමනි අපි 2015 ජයග්‍රහණය කරන්න අපට ලැබුණේ ඇයි? පැහැදිලිවම අපි අපේ රටේ ජනතාවට මතක් කරන්න ඕනි කාරණේ තමයි දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ දුර කාලයට තවත් වර්ෂ දෙකක් තියෙද්දි ජනාධිපතිවරණයකට අත වෙනවා ගරු මුලසනේ මන්ත්‍රීතුමනි. මේ අත වෙනපු සිදුවීම මෙරටේ ජනතාවට තේරුම් ගියා. මෙරටේ ජනතාව තේරුම් ගත්තා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබතුමා කිව්වා වගේ ඔබතුමාගේ කතාවේ එතුමාලාගේ ඒ සටන් පාඨයේ ප්‍රධානම සටන් පාඨය වුණේ විදේශ බලවේග මේ රටේ රණවිරු සඳහා දඩයම් සඳහා කටයුතු කිරීම විදුලුව පුටුව කියන කාරණා. හැබැයි ඒක නෙමෙයි යථාර්ථය. ඔවුන් තුළ දිවිච්චේ සංගවිච්ච ඔවුන්ට කරගන්න බැරි වෙච්ච වැඩපිළිවෙල තමයි මේ රටේ වැටෙන ආර්ථිකය. තවග කීමෙන් කියන්නේ මුනිසුනේ මන්ත්‍රීතුමනි පෞගිය වෙලාවේ පෞගිය කතාවේ රංජිත් සැමැත්තුමාක ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය විශාල වශයෙන් තිබුණයි කියලා. හැබැයි ආර්ථික වර්ධන වේගය කෙසේද තිබුණේ? මේ රටට ඵලදායි නොවන, මේ රටේ අනාගතයට අවශ්‍යතාවය නොවන, මේ රටේ ජීවත් වෙන ජනතාවගේ මූලික අවශ්‍යතාවය පිළිබඳව නොහිතා කටයුතු කළ මහා විශාල දැවැන්ත ණය අරගෙන මේ රටේ ආර්ථික වර්ධනය පෙන්වලා දුන්නා. අදටත් ගරු මුළුසිනේ මන්ත්‍රීතුමනි ඒ සඳහා විඳවන්නේ මේ රටේ ජනතාව අපි. එන්නේ කියන ණය ඒ කියන වැඩපිළිවෙල අසාර්ථක වෙච්ච නිසා, ඒක සැබවින්ම රටේ ජනතාවට තේරුම් යන වැඩපිළිවෙල තේරුම් ගත්ත නිසා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මැතිවරණ ආවට ගරු මුළුසිනේ මන්ත්‍රීතුමනි. හැබැයි අපි ඒක නිවැරදිව ජනතාවට තේරුම් කරලා දීලා ඒ ණයබර රටේ වැටෙන ආර්ථිකයේ සියල්ල නැගිටවීම සඳහා තමයි රනිල් වික්‍රමසිංහ නායකතුමා ප්‍රමුඛ අපි සියලු දෙනා එකතු වෙලා ඒ මැතිවරණ ජයග්‍රහණය කරේ. ඒ මැතිවරණය තුළ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරේ, පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරේ. එසේ අද විපක්ෂයේ මන්ත්‍රීවරු අහනවා අවුරුදු හතරක් අපි මොනාද කරේ කියලා. ඒත් අවුරුදු හතරක් අපි මොනාද කරේ කියන කාරණේ අහනකොට මම දැක්ක අයියේ විපක්ෂයේ මන්ත්‍රීවරේ කියලා තියෙනවා මේ ආයවැය යෝජනා සාධනීය වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තිනවා. හැබැයි මේගොල්ලන්ට මේක කරන්න කාලයක් නැහැයි කියලා ගන්න තීරණ ගන්න තියෙනවා. දැන් තමයි හොඳ වැඩ පිළිවෙලක් කියන ආයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි කියනවා ඔව් අපි අවුරුදු හතරක් අපිට බැරි වෙච්ච එක පිළිබඳව තමුන්නාන්සලා අහන්න කියනවා මහින්ද අමරවීර හිටපු ඇමතුමාගේ, නිමා සිරිපාල ඇමතුමාගේ. ඒ නිසා මේ අද අපිට ඇඟිලි දික් කරන උදවියට ඒ කට්ටිය ඒ වැඩ පිළිවෙල අපිට කරන්නට අවස්ථාව නොලැබුණේ කියන කාරණේ පැහැදිලිව අද රටේ ජනතාව තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා තමයි අද විපක්ෂයේ කාර්යභාරය කරනවා කිව්වට විපක්ෂයේ කාර්යභාරය ඉස්ස සිදුවේ වෙන්නේ නැත්තේ. ඒකට අද තමන්ගේ අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම සඳහා තමයි ගරුමුණු ශ්‍රී මන්ත්‍රී කටයුතු කරන්නේ. නිසා අපේ වැඩපිළිවෙල අපි ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න විශේෂම රටේ තියෙන මානව සම්පත්ව සයිබල ගැනීම සඳහා අවශ්‍ය නිශ්චිත වැඩපිළිවෙල කර මුදල් ඇමතුමා යොදවලා තියෙනවා ගරුමුණු ශ්‍රී මන්ත්‍රීතුමනි. යුනිවල රටක් හැමදාම මේ වසනේ අපිට තියෙන්න බෑ. අපේ කුඩා අවදියේත් අපේත් දැමුත් මේ දිනුවන ලෝකයේ කියන වැඩපිළිවෙල දිනුවන රටක් කියන වැඩපිළිවෙලෙන් එහාට ගිය සංවර්ධිත රටක් කියලා අපි දකින්නට ඕනි නම් කරුණු ශ්‍රී මන්ත්‍රීතුමනි මේ රටේ ශ්‍රම බලකායේ ඵලදායීත්ව රට නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වයේ දරීම සඳහා ශක්තිමත් කිරීම සඳහා ව්‍යවසායගත ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා. එක රැයෙන් අයවැයක් ඉදිරිපත් කරා කියලා මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ ගරුමුණු ශ්‍රී මන්ත්‍රීතුමනි. ඒක අපි පිළිගන්නට ඕන. අපිට කෙටි කාලින, මධ්‍ය කාලින, දිග කාලින වැඩපිළිවෙළක් තියෙන්නට ඕන. එහෙනම් මේ අයවැය ලේඛනය තුල තියෙන කෙටි කාලින වැඩපිළිවෙළ, එහෙනම් මේ අයවැය තුල තියෙන දිග කාලින වැඩපිළිවෙළ, මධ්‍ය කාලින වැඩපිළිවෙළ සහ ගරුමුණු ශ්‍රී මන්ත්‍රීතුමනි මෙන්න මේයි කරන්නට ඕන. මෙන්න මේ වැඩපිළිවෙළ කොමිසුති ගරු මන්ත්‍රීතුමනි මෙන්න මේ කියන වැඩපිළිවෙළ සාක්ෂාත් කරගන්න හයිය ශක්තිය රටට ආදරය කරන රටේ පුරවැසියෙක් කියලා අපි ශක්තිය දෙන්නට ඕන. ඒ නිසා විපක්ෂයේ උදවිය ඔවුන් අද විපක්ෂයේ ඉන්නේ අවුරුදු 20ක් ආණ්ඩුකරණය කරන තුල ඉඳලා ගරු මුස්ලිම් මන්ත්‍රීතුමනි. ඔවුන්ට බැරි වුණා මේ රටේ සැබෑ සංවර්ධනයේ දියුණුව ගේන වැඩපිළිවෙල හදන්න. හැබැයි ඒ නොවුනට ඒ මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික වැඩපිළිවෙල දිහා බැලුවම සමහර මන්ත්‍රීවරු දේශපාලනයට අවතීන වෙනකොට ඔවුන්ට තිබුණේ මොනවාද, අද තියෙන්නේ මොනවාද කියන කාරණේ නිසා සැබවින්ම දේශපාලන පක්ෂ නායකත්වය පෝෂණය කරන වැඩපිළිවෙලක් මේ රටට ඕනි. රටේ සැබෑ සංවර්ධනය දිනු කර වැඩපිළිවෙල නිසා කරු මුදල් ඇමතුමා විශේෂයෙන්ම මේ පාසල් මට්ටමේ ඉන්නේ දරුවගේ පෝෂණ මට්ටමේ ඉඳලා ඒ පාසල් අධ්‍යාපන අවසන් උසස් අධ්‍යාපනයේ දරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩපිළිවෙල යොදවලා ඔවුන්ගේ ශ්‍රමය කාර්යක්ෂමව මේ රටේ ඵලදාය රටට ගන්න කිසිද කියන කාරණා වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ නිසා විදේශ රටවල විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යන්න පුළුවන් වැඩපිළිවෙලක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ බැහැර කළා නෑ, අමතක කළා නෑ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දායකත්වය, ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියා අපේ රටට දීපු හයිය ශක්තිය පිළිබඳව අද මේ ආයවැය ලේඛන තුල අමතක කළා නෑ ගරු මුනිසේ මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙමෙයි පෞගිය කාලෙම මේ රටේ රණවිරුව ගැන හිතපු ඒ උදවිය රණවිරුවගේ නාමයේ තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ය දේශපාලන ව්‍යාපාරය මේවපු සුරක්ෂිත කරපු ඒ කණ්ඩායම් කිසිම දෙයක් කළ නැහැ කියන කාරණේ අද මුදල් අමාත්‍යතුමා ඔප්පු කරලා පෙන්නලා දෙනවා. නිසා ඒ සොල්දාදුවන්ට අවශ්‍ය කරන මුදල් වැඩිවීම, ඒවා ඔවුන්ගේ නිල ඉන්නලා ඇඳුම සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙලට අවශ්‍ය දායකත්වයේ දරන්න පුළුවන් අයිය දිලා තියෙන අගර මුස්ලිම්න්ට ඒසා විශේෂයෙන්ම ඔබතුමා කිව්වා වගේ අපි අපට කොඳ තියනවා කියලින් යහපාලනයේ වචනයට වැඩ නොකරන යහපාලනයේ වචන විරුද්ධව යන වැඩපිළිවෙලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් වැඩපිළිවෙල අපිට අපි ඒදත් ඒක කිව්වා අදත් කියලා අපි ඒක හෙටත් කියනවා ඒසා අපි විශේෂයෙන්ම අපේ ඒ යෝජනාව ඒ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය හයිය පසුබලේ කණ්ඩායම් තුල තියෙනවා අපිට ප්‍රශ්න ඉන්නට පුළුවන් නමුත් අපට අපේ ආත්ම ගරුත්වය එක්සත් ජාතික පක්ෂයේ ඒ වගේම රටේ බහුතර 60 ලක්ෂ ජනතාවගේ ඒ ශක්තිය ඒ වටිනාකම පිළිබඳ වටිනාකම ලබා දෙන්නට ඕනි අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා ගරු මුලසනේ මන්ත්‍රීතුමා මේ නිසා මොන අභියෝගාවක් මොන ප්‍රශ්නාවක් මෙයාවේ අවසන් වෙනකොට ඒවට අවශ්‍ය කරන දඩුවම් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිල්පාය මම මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා එදා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ගියා රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව කටයුතු කරන කටයුතුරා රටේ මුඛ්‍ය නීතියට විරුද්ධව කටයුතු කරන්න ගියා එහෙමනම් මේ විපක්ෂයට දා අපට එකතු වෙලා තියෙන්නේ ඒකට අවශ්‍ය කරන දඬුවම දෙන්න අද ඒ දඬුවම පිළිබඳව කාටවත් අමතක කරලා තියෙන මොනසුනේ මන්ත්‍රීතුමනි අවාසනාවන්ත කමට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පණහැදිය කවුරුත් කටයුතු කරා නම් ඒකට රටේ නීතියක් තියෙනවා ඒරේ රටේ කොමනෝ පුද්ගලයා වුණත් මොන තනතුර වුණත් ඒ තනතුරට දෙන්න පුළුවන් දඬුවම දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදලා තියෙන නිසා මේ රටේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරපු ඒ වැඩපිළිවෙලට දෝෂාරෝපණයකට ගේන්න පුළුවන් වැඩපිළිවෙල අද මේ විපක්ෂයට නැහැ අද දෝෂාරෝපණයක් ගේනල්ලා වැඩපිළිවෙල හදන්න පුළුවන් ඒකට අත උස්සන්න පුළුවන් ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමනි අන්න තමුන්නාස්ලාගේ විපක්ෂයේ සභා කාර්යභාරයේ අද ඒ දෝෂාරෝපණය ගේන කවුරු සූදානම්ක නැහැ නම් ශාජිකර්ණේ තීන්දුවක් දීලා තියෙනවා මේ රටේ නීතියට විරුද්ධව කටයුතු කරලා තියෙනවා පාර්ලිමේන්තු ඉස්සරහම වැරදි අග්‍රාමාත්‍යවරයා පත්කිරීම වැරදි කියලා ඒක මේ රටේ නීතියට විරුද්ධ නම් අන්න ඒකට දෙන්න පුළුවන් දඩුවම මේ පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරන්න ඒකට හයිය දෙන්න ඒකට ශක්තිය දෙන්න ශමින්ද විජේසිරි ඉන්නවා කියන කාරණේ මතක් කරමින් විශේෂ මංගල සමරේණ කරු අමාත්‍යතුමා එතුමා ගත්තේ ලොකු සපතු දෙයක් එතුමාම කිව්වා මූල ආරාමය තුළ මම මේ ලොකු සපතු දෙක දාගෙන කොහමද ඇවිදින්නේ කියන කාරණේ මතක් කරලා කරු හැමතුමනේ අපි ස්තුතිවන්ත වෙනවා එතුමායි දාගත්ත සපතු දෙක දාගෙන මේ රටේ මුල බිම් මට්ටමේ ඉන්න ජනතාව ඉදලා ඉහළටම යන වැඩ පිළිවෙල ශක්තිමත් හදලා තියෙනවා මේකේ ප්‍රතිලාභ ලැබෙන්නේ හෙට අනිද්දා නෙමෙයි මේ ප්‍රතිඵලය මේ මාස 10 තුළ එළා ගනිමින් ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් එක්සත් ජාතික අවශ්‍ය නිර්මාණය කරන කාර්යය මතක් කරමින් කාලය දීම සඳහා අපට ස්තුතිවන්ත වෙනවා ඔබමත් ස්තුති
ස්තුති ගරු මන්ත්‍රීතුමා ඊළඟට SM මරික්කාර මන්ත්‍රීතුමා
රස්නාරෝඩ ගරු මන්ත්‍රීතුමනි 2015 අපි බලයට පත් වුණායින් පස්සේ අවුරුදු 3ක් ගියායින් පස්සේ පළවෙනි වතාවට තමයි එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ අයවැය ගේන්න පුළුවන් වුණේ මේ අයවැය මම නම් විශේෂයෙන්ම හඳුන්වන්නේ දේශප්‍රේමී අයවැයක් කියලා ඉවරලා මොකද මේ අයවැය පැත්තේ ඉන්න දේශප්‍රේමී සළුව ඇතුලේ ඉන්න තක්කඩි දේශපාලඥයෝ කීප දෙනාට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම රණවිරුවන්ගේ ජයග්‍රහණ විකුණම් කරන උදවිය අවුරුදු 20ක් තිස්සේ ඒගොල්ලන්ට රණවිරුවන් වෙනුවෙන් කිසියම් හරි දෙයක් කරන්න හැකියාව ලැබුණේ නැහැ දැන් මේ ආයවැය තුල කොමාන්ඩෝ සෙබළුන්ට රුපියල් 1000 ඉඳලා 5000 දක්වා දීමනාවක් ලබා දීලා තිනවා නිල ඇඳුම් දීමනාව 100%කින් වැඩි කරලා තිනවා හමුදා නිලධාරීන්ගේ මේ නිල නිවාසවල දීමනාව 100%කින් වැඩි කරලා තිනවා මේක මං අහන්නේ ඇයි රණවීරුවන්ව විකුණ කරගෙන තමන්ගේ දේශපාලනය කරන ඒ දේශප්‍රේමී තක්කඩ සළු ඇතුලේ ඉන්න තක්කඩියන්ට කරන්න බැරි වුණෙත් එක්සත් ජාතික පක්ෂයට කරන්න පුළුවන් උනේ එක්සත් ජාතික පක්ෂය දේශප්‍රේමී අයවැයක් ඉදිරිපත් කරපු නිසා කියන එකත් කියන්න කැමතියි ඒ එකම අපි කියන්න කැමතියි මේක විවේචනය කරන අයගෙන් අපි අහනවා ඒගොල්ලෝගේ ආණ්ඩුව කාලේ ජේම්ස් පැකර් ප්‍රමුඛ කරගෙන කැසිනෝ ව්‍යාපාරය නැවත ගෙනල්ලා DR විජේවර්ධන මහත සම්පූර්ණ කැසිනෝ කලාපයක් කරන්න හදපුවාගෙන් අපි අහනවා අපේ ආණ්ඩුව යටතේ කැසිනෝ ව්‍යාපාරයක බලපත්‍රයේ අවුරුද්දකට රුපියල් මිලියන 200 ඉඳලා රුපියල් මිලියන 400ක් දක්වා වැඩි කිරීම දේශප්‍රේමී නෙමෙයිද කැසිනෝ ශාලාවට ඇතුළත් වෙන පුද්ගලයෙක්ගෙන් ඩොලර් 50ක මේ මුදලක් අය කිරීම දේශප්‍රේමී නෙමෙයිද ඒක මේ අපේ රටේ අහිංසක සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියන්ව කැසිනෝ වලට සම්බන්ධ වීමෙන් බේරා ගැනීම දේශප්‍රේමී නෙමෙයිද කියන එකත් අහන්න කැමතියි ඒකම මේ අයවැයදී විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව මන්ත්‍රීවරයා හැටියට මුදල් ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙන්න කැමතියි කොළොන්නාව වීරසිංහ මල්ලිමාරච්චි ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300ක් ලබා දීම පිළිබඳවත් ඒ වගේම මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 31000ක් වෙන් කරලා තියෙනවා ඒකෙන් මිලියන 10900ක්ම කොළඹ ගංවතුර පාලනයට වෙන් කරලා තියෙන්නේ. කොළඹ ගංවතුර පාලනයට වෙන් කරන මුදලින් 90%ක්ම වෙන් වෙන්නේ කොළොන්නාවට. දැන් මේ කෑ ගහපු උදවියට අපි ආවිල්ලා කියනවා දැන් මේ කියන ඒවා කරන්න බැරි වැඩලු. පහුගිය අවුරුද්ද ආයවේ යෝජනාවලත් ඊට පෙර අවුරුද්ද ආයවේ යෝජනාවලත් කොළඹ ගංවතුර පාලනයට වෙන් කරා විශාල මුදලක්. ඒ වැඩ කෙරෙලා නැත්නම් ඇවිල්ලා බලන්න කොළොන්නාවට. අද මේ වෝටර් පම්පින් ස්ටේෂන්ස් හැදෙන්නේ කොහොමද? ඇල මාර්ග සුද්ධ පවිත්‍ර වෙන්නේ කොහොමද? වැහි වතුරෙන් යටවන එක නතර වෙන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක මම එතුමන්ලාට ඇවිල්ලා බලන්න කියන්න කැමතියි. ඒක මේ අයකව පහුගිය අවුරුදු 3 දීම මේ රජය මුකුත් කරන්නේ නැහැ කයිය විතරයි කියලා ඉවරලා. දැන් අපි කියනවා පෑලිගොරට ඇවිල්ලා බලන්න නව කැලණි පාලන මිදි වෙන විදිය, කුල්ලු මතින් ඉදි වෙන අධිවේගී මාර්ගය ඉදි වෙන විදිය, මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය ඉදි වෙන විදිය, මාතර බැලියත්ත මේ දුම්රිය මාර්ගය ඉදි කරලා අවසන් වෙලා තියෙන විදිය, ඒ එක්කම මේ නුවර කොළඹ අධිවේගී මාර්ගයේ ඉදි වෙනද මේ වගේ මහා පරිමාණ යටිතල පහසුකම් සහිත දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිඵල දැන් එද්දී මේ අවුරුද්දේ අපි රුපියල් මිලියන 48,000ක් වෙන් කරලා ගම්පෙරළි වැඩසටහන් හදලා ප්‍රධාන මාර්ග ප්‍රධාන අයවැයන් කෙරෙද්දී මේ අයවැය හරහා ගමේ අතුරු පාරවල් ඇල මාර්ග ක්‍රීඩාංගන විහාරස්ථාන මේ සංවර්ධනයේ වෙද්දී ගමත් නගරයත් දෙකම එකවර සංවර්ධනීමේ ප්‍රතිඵල තව මාස 3-4ක් යනකොට බලා ගන්න පුළුවන්. මෙන්න ජනාධිපතිවරණයට කලින් මේ ටික ඉවරුනාම සංවර්ධනයේ ප්‍රතිලාභ ගමටත් නගරයටත් හැම පුරවැසියටම දැනෙන්න ගත්තාම අර හම්බන්තොට විතරක් සංවර්ධනය වුණා වගේ නෙමෙයි කියන එක දැනෙන එකට මේ අය විශේෂයෙන්ම බයයි කියන එක මම කියන්න කැමතියි. ඒකම පහුගිය අවුරුදු 20 කාලයක් පුරා මේ රටේ අහිංසක අසරණ UMP කාරයෝ ඔවුන් UMP වීම නිසාම සමෘද්ධිය ලැබුණේ නැහැ. ඔවුන්ගේ දුප්පත්කම නොසලකා හැරියා, ඔවුන්ගේ අඩු ආදායම් ලාභී බව නොසලකා හැරියා, ඔවුන්ගේ දේශපාලන ඉස්සරහට දාලා ඔවුන්ට සමෘද්ධිය ලබා දුන්නා. ඒ නිසා අපි මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ලැබිය යුතු ඒත් නොලැබී ගිය අය අලුතෙන් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීම සඳහා මේ ආයවේ යෝජනා තුළ මුදල් ඉදිරිපත් කරලා ඒ යෝජනා ක්‍රියාත්මක කරන පෙළඹීම හරහා අපි විශ්වාස කරනවා මේ රටේ ග්‍රාම සේවාවසම් 14,000ම ඉන්න UMP වීම නිසා නොලැබී ගිය සමෘද්ධිය ඒ අයට ලබා දෙන්නට හැකියාව ලැබෙයි කියලා. මම දන්නවා මෙහෙම කිව්වම දැන් අන්න UMP කාර්යයන්ට විතරයි සමෘද්ධිය දෙන්නේ කියලා. ඔව්, ලැබුණ නැත්නම් ඒ UMP කාර්යයන්ට අපි දෙන්න ඕන කියන එකත් කියන්න බය වෙන්නේ නැහැ කියන එකත් අපි කියනවා. ඒක මම දැන් නාමල් රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා. මේ ආයවැය යෝජනාව ආකර්ෂණීය යෝජනාවක්. හැබැයි මාස 6යි තියෙන්නේ, මේ කරගන්න හම්බෙන්නේ නැහැ කියලා. එතුමා දන්නේ නැහැ. එතුමා දන්නේ නැහැ දැන් ඊළඟට එන්න ජනාධිපතිවරණය. ඒගොල්ලන්ට ජනාධිපතිවරණයට අපේක්ෂකව 4 දෙනෙක් ඉන්නවා. කඳවුරු 4කට බෙදෙනවා. අපි ජයග්‍රහණය කරාම ඒ ජයග්‍රහණයත් එක්ක මේ ආයවැය ඉදිරිපත් කරලා තියෙන මේ අවුරුද්දේ විතරක් නෙමෙයි දර්ශනයක් ඇතුව වැඩපිළිවෙලක් ඇතුව 2025 වෙනකන්. උදාහරණයක් විදිහට මුලස්සනවට කරු මන්ත්‍රීතුමනි, දළ දේශීය නිෂ්පාදනයේ ආයවැය හිඟය 2017 තිබ්බේ 5.2%. 2018දී අපිට පුළුවන් වුණා 4.8% අඩු කරන්න. දැන් මේ අවුරුද්දේ ඉලක්කය 4.4%. ලබන අවුරුද්දේ අපේ බලාපොරොත්තු එක 4.4%ට ගෙනල්ලා 2021දී 3.5%ට ගේන්නේ. ඒ වාගේම තමයි එයාට තේරෙන්නේ සංචාරක ව්‍යාපාරය අපි බාර ගන්නදී ඩොලර් බිලියන 1.8ක පමණ ආදායමක් තමයි තිබ්බේ. ගිය අවුරුද්ද වෙනකොට අපිට ඩොලර් බිලියන 4ක ආදායමකට ගේන්න පුළුවන් වුණා. මේ අවුරුද්ද වෙනකොට අපි ඩොලර් බිලියන 5ක ආදායම් මාර්ගයට ගේනකොට GSP Plus වලින් ඩොලර් බිලියන 2.1ක් ලැබෙනවා. ඒ වගේම යුරෝපයට මත්ස්‍යාපන යනෙන් ඩොලර් මිලියන 200කට වැඩි ප්‍රමාණයක් ලැබෙනකොට අයවැය පරතර අඩු කරලා 2025 වෙනකොට අපි මේ රටේ අයවැය හිඟය ඉතාම අඩු මට්ටමට ගෙන ඉලක්කයකට තමයි මේ යන්නේ කියන එක එයාට තේරෙන්නේ නැහැ. ඒ අය හිතන් ඉන්නවා මේ මාස 6 ඇතුළත මේක කරගන්න බැරි වුණොත්, මේක කඩාකප්පල් කරුවොත් ඒ මතින් ඒගොල්ලන්ට බලයට එන්න පුළුවන් වෙයි කියලා. දැන් ඒකම අය කියනවා, දැන් ජනාධිපතිතුමා කිව්වලු මේ ටැබ් දෙන්න ඕන නැහැ භෞතික පාසලෙන් අඩු පාසල් වලට පාසුකම් දෙන්න කියලා. ඉතින් ඒක නේ ළඟම පාසල හොඳම පාසලෙන් කරේ. දැන් පහුගිය සිකුරාදා කොළොන්නාව ආසරේ මම පාසල් දෙකක තාක්ෂණ විද්‍යාගාර දෙකක් විවෘත කරා. ඒ විද්‍යාල දෙකටම දිවංගත වීරසිංහ මල්ලි මාරච්චි ඇමතිතුමා දිවංගත වුණයින් පස්සේ එතුමා ඉන්න කාලේ ලබා දුන්නයින් පස්සේ බිල්ඩිමක් ලබා දීලා නැහැ. අපේ කොළඹ දිස්ත්‍රික්කේ කොළඹ නගරයේ ආශ්‍රිත වුණාට දුර්වලම අධ්‍යාපන කලාපයක් තියෙන තැනක්. එතකොට 1,460ක් වියදම් කරලා මේ තාක්ෂණ විද්‍යාගාර ලබා දීම වැරදීද? ඒව භෞතික පහසුකම් නෙමෙයිද? එතකොට මේ ආයතන යෝජනා කරලා තියෙන ප්‍රාථමික පන්තිවල දරුවන්ට කිරු විදිරුවක් ලබා දීම දේශ ප්‍රේමී යෝජනාවක් නෙමෙයිද? ඒක දරුවන්ගේ මානසික උත්තේජනය ලබා දීම යෝජනාවක් නෙමෙයිද? ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා වටපිටාව හැදීම නෙමෙයිද කියන එකත් අපි ඒ අයගෙන් අහන්න කැමතියි. ඒ අයට නොතේරුණාට නාමල් රාජපක්ෂේ තුමන්ලාගේ අනාගත සිහින කුමාරයාට ඒක තේරලා තියෙන තුමගෙන් ගිහිල්ලා අහගන්න කියලා කියන්නත් අපි කියන්න කැමතියි. ඊළඟට මේ විශේෂ අවශ්‍යතා තියෙන දුබලතා තියෙන අයට රුපියල් 3000ක් ලබා දෙනවා. දැන් අපි දන්නවා ජීවන වියදම් වැඩි වැඩි කියලා කෑ ගහනවා. දැන් ඒ අයට රුපියල් 5000ක් දක්වා වැඩි කරලා තියෙනවා. මේක හොඳ නැද්ද? ඉතින් මේව ගැන කතා කරන්නේ නැත්තේ විපක්ෂය කියලා ඉවරලා හරි දෙයට වැරදි කියන එක විපක්ෂය කාර්ය බාර නෙමෙයි. වැරදි දෙයට වැරදි කියන තමයි විපක්ෂය කාර්ය බාර. ඒකම අපි ආයෙගෙන් අහන්න කැමතියි. දැන් ග්‍රාමීය සහ නාගරික නිවාස ඉදිරි කිරීම සඳහා ගිය අවුරුද්ද වෙන් කරලා තිබ්බේ රුපියල් මිලියන් 17000යි. මේ අවුරුද්දේ රුපියල් මිලියන 24000ක් වෙන් කරලා තියෙනවා. මේක හොඳ නැද්ද? ඊළඟට දැන් වැස් තමන්ගෙම කියලා වැසිකිලියක් නැති අයට වැසිකිලි ලබා දීම සඳහා වැඩපිළිවෙලක් හදලා තියෙනවා. දැන් මම කොළඹ නගරයේ ආශ්‍රිත මන්ත්‍රීවරයෙක් විදියට අපි දන්නවා කොළඹ නගරයේ කොළොන්නාව නගර සීමාවෙත් වතු ආශ්‍රිත ජනතාව ජීවත් වෙන අමාරුව පොදි වැසිකිලි වලට යන්න තියෙන්නේ. ගෑනු දරුවෙකුට පොදි වැසිකිලියට ගියාම තමන්ගේ පෞද්ගලිකත්වයේ නැහැ. ඒකම රාත්‍රී කාලේ වැසිකිලි යන්න ඕන වුණාම විවිධ අනන්තේට්ටම් වලට මුණ දෙන්න වෙනවා. ඔවුන්ට ඔවුන්ගේ කියලා පෞද්ගලික මේ පෞද්ගලික අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න බෑ. ඒ හරහා ඔවුන්ගේ මානසික මට්ටම ඊළඟ සමාජ මට්ටමට ගෙනියන්න තරම් මානසික මට්ටමක් ඔවුන්ට නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කොළඹ නගරයේත් කොළොන්නාවේත් මේ වැඩපිළිවෙල හරහා ප්‍රතිලාභ ලබන ඒ හරහා ඒ අයගේ දරුවන්ට අනාගතයට මඟපාදන වැඩපිළිවෙලක් ඒ හරහා ක්‍රියාත්මක වෙනවා. අඩුමතරමින් හම්බන්තොටවත් නැති එකේ කොළඹ අපිටත් මේක ලැබෙන එක ගැන අපි අනිවාර්යයෙන්ම සතුටටපත් වෙනවා කියන එකත් ඒකම කියන ඕන. ඒ නිසා තව කාරණා දෙකයි මට කියන්න තියෙන්නේ. දැන් මේ අය මේ උසුළු විසුළු කරනවා විදේශ රටවලට ගිහිල්ලා එන අයට සීන මාලිගා කියලා නිවාස නැය ලබා දීම පිළිබඳව. දැන් මැද පෙරදිග අරාබිකාරයන්ගේ දෙපතුල් ගාවට අපේ අම්මාවරු සහෝදරියෝ ගිහිල්ලා වැඩ කරන්නේ මොකටද? තමන්ගේ අනාගතය හදාගන්න, දරුවන්ගේ අනාගතය හදාගන්න, තමන්ගෙම කියලා ගෙයක් දොරක් හදාගන්න. එතකොට ඒ ඕන් ගිහිල්ලා බොහෝ වෙලාවට අරාබිකාරයන්ගේ දෙපතුල් ගාව මාන්සි වෙලා කඳුලෙන් හම්බ කරන මුදල් ලංකාවට එනකොට ඉවරයි. ඔවුන්ට ගේ හදන්න බෑ. ඔවුන්ගේ සිහින ඉවරයි. ඒ ණයට අවුරුදු 15ක ගෙවන්න පුළුවන් විදියට තමන්ගම කියලා ගෙයක් හදන්න මුදල් ලබා දීම මේ රට වෙනුවෙන් මුදල් උපයපු අයට ඒක ලබා දීම වැරදිද කියලා කියන්න අහන්නත් අපි කැමතියි. ඒ එක්කම මේ අය කැමති, මේක ඉන්න අය කැමති, මේ තරුණයෝ විශේෂයෙන්ම හන්දිවල බෝක්කු ගාව ත්‍රීවිල් පාක් වල මේ රස්තියාදු වෙලා ඔවුන් සටන් පාට කියවලා ඔවුන්ව කඩේ යවලා ඔවුන්ව බයියම් බවට පත් කරලා අන්ධ භක්තියෙන් මෝහෙන් මුලා කරලා ඒ මතින් බලයට එන්න කැමති. දැන් අලුතුන් විවාහ වෙන අයට මිලියන 10ක අවුරුදු 25කින් ගෙවන ණයක් දෙන්නාම ඒක කෙරෙන්නේ නැති වැඩක්ලු. අපකාරය හොයන්න ඕනලු. අපකාරය හොයන්න ගියාම කාලය ඉවරයිලු. ඉතින් ඒ නිසා කාට හරි අපි දන්නවා කෙනෙකුට නීත්‍යානුකූලව වැඩක් කරගන්න ඕන නම් ඒ නීත්‍යානුකූල ක්‍රමයට යන්න, ඒ නීත්‍යානුකූල විදිහට කරගන්න, නීත්‍යානුකූල විදිහට යන්න දැනගන්න ඕන. ඒ නිසා රජය යෝජනා කරලා තිනවා, මුදල් වෙන් කරලා තිනවා, සුදුසුකම් සපුරාලා තිනවා නම් ඒක ගන්න පුළුවන්. දැන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධවත් ওই විදිහම තමයි කිව්වේ. දැන් අපි දන්නවා දැනට 30000ක් විතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් වලින් ප්‍රතිලාභ අරන් තිනවා. මේකේ බහුතරයක් අරන් තියෙන කවුද? පොහොට්ටුවේ අය. පොහොට්ටුවේ ප්‍රාදේශ සභා සභාපතිලා, ප්‍රාදේශ සභා මන්ත්‍රීලා මේක අරන් තිනවා. අන්න ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න කැමති මුලාස්නාවට මන්ත්‍රීතුමනි, පහුගිය අවුරුදු තුනේ එක්සත් ජාතික පක්ෂයට තනියම වැඩ කරන්න හම්බුනේ නැහැ. විවිධ කකුල් මාට්ටු අඩන්තේට්ටම් හින්දා තමයි වැඩ කරන්න හම්බුනේ. ඒ හරහා තමයි UMP කාරොන්ට රස්සාවක් ලැබුණේ
නැහැ.
විනාඩියක් දෙන්න. UMP කාරොන්ට සමෘද්ධියක් ලැබුණේ නැහැ. රස්සාවක් ලැබුණේ නැහැ. ගමේ UMP කාරොන්ට කොන්ද කිලින් තියාගෙන ඉන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අද පළවෙනි වතාවට අපි දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විදියට ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ එක්සත් ජාතික පක්ෂ දේශ ප්‍රේමී අයවැයක් ගෙනල්ලා තියෙනවා. මේ අයවැය ගම නගරය ඇතුළට ගෙනහිල්ලා මේක ප්‍රතිලාභ ලබා දීලා ගම නගරයේ දෙක එකවර දියුණු කරලා මේ අවුරුද්ද යග එන ජනාධිපතිවරණයේදී ව්‍යවස්ථාව කඩපු ජනාධිපතිවරයාවත් ඒ වගේම අල්ලසර දූෂණයට නාස්තියට අතහුත දෙන කඳවුරත් පරාජයපත් කරලා එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයෙක් පත් කරලා 2020 වෙනකොට මේ කලාපයේ සංවර්ධිතම රාජ්‍ය රාජ්‍ය බවට පත්කිරීමේ වක්කීම එක් ශ්‍රී ලංකාව පත්කිරීමේ වක්කීම එක්සත් ජාතික පක්ෂය බාර ගන්නා බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔබම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.